ඔස්ට්‍රලියාවේ වාසය කරන ශ්‍රී ලාංකිකයන්ගේ විධාකාරය හැකියාවන් පිළිබඳව අපි නිරන්තරයෙන් SBS සිංහල වැඩසටහනෙන් ඔබ වෙත ගෙනෙනවා. ඉතින් අපි දැන් අවධානයමු කරන්න බලාපොරොත්තු වෙන්නේ ඒ වගේ තවත් කටයුත්තකට. ඔස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයේ මිල්ඩූරා කලාපයේ වාසය කරන ළමා රෝග විශේෂඥ වෛද්‍ය ජනක තෙන්නකෝන් මහතා පසුගියදා සිංහල භාෂාවෙන් කෘති දෙකක් ලියාපල කරලා තියෙනවා. අපි ඒ කෘති දෙක පිළිබඳව තමයි කතා බහ කරන්න සූදානම් වෙන්නේ මේ මොහොතේදී. පළවෙනි කෘතිය තමයි දරු උපතකට සූදානම් වන ඔබට ළමා රෝග විශේෂඥ වෛද්‍ය උපදෙස් කියන කෘතිය. ඒ වගේම දෙවෙනි ග්‍රන්ථය වෙන්නේ, දෙවෙනි කෘතිය වෙන්නේ ඔටිසම් කෘතිය. ඉතින් මේ කෘති දෙක පිළිබඳවයි දැන් අපි අවධානය යොමු කරන්න බලාපොරොත්තු වෙන්නේ. අපිත් සමග මේ මොහොතේදී සම්බන්ධ වෙනවා ළමා රෝග විශේෂඥ වෛද්‍ය ජනක තෙන්නකෝන් මහතා, මේ කෘති දෙකේ කතුවරයා. අයිබෝන් සුබෝදසනක් වෛද්‍යතුමනි.
අයිබෝන් මදර සුබෝදසන.
හොඳයි, අපි පොඩ්ඩක් මුලින්ම පැහැදිලි කරගමු වෛද්‍යතුමනි, මේ වගේ පොත් දෙකක් ලියන්නට හේතු වුණේ ඇයි කියලා.
ඔව් මදර, මේ පොත් දෙක ලියන්න එක පොදු හේතුවකුත් තව හේතු කීපයකුත් තියෙනවා. පොදු හේතුව තමයි ලංකාවේ සෞඛ්‍ය සම්බන්ධව සිංහලෙන් ජනතාවට ලබා ගන්න තියෙන දැනුම ඉතාමත් අල්පයි. සිංහලෙන් පළ වෙලා තියෙන පොත් ඉතාමත් අඩු ප්‍රමාණයක් තමයි තියෙන්නේ. විශේෂයෙන් ළමා රෝග සම්බන්ධව සිංහලෙන් පළ වෙලා තියෙන වෛද්‍ය උපදෙස් පොත් නැති තරම්. ඒක නිසා මම හිතුවා මගේ වැඩි අත්දැකීම් සහ දැනුමක් තියෙන ශ්‍රේෂ්ඨ දෙකකින් සිංහලෙන් පොත් දෙකක් ලියන්න ඕන කියලා. ඒක තමයි මූලික අදහස උනේ මේ පොත් දෙක ලියන්න. හැබැයි එක එක විශේෂිත අදහස් තියෙනවා මේ පොත් දෙකට. එකක් තමයි මේ දරුවපතකට සුදානම් වන ඔබට ළමා රෝග විශේෂඥ වෛද්‍ය උපදෙස් කියන පොත ලියන්න විශේෂම හේතුවක් තිබ්බා. මම ලංකාවෙත් මේ නවජ දරුවන්, එහෙම නැත්නම් අලුතෙන්ම පන් දරුවන්, එහෙම නැත්නම් නියෝනේටොලොජි කියලා අපි ඉංග්‍රීසියෙන් කරන කියන විෂය සම්බන්ධව ඒ ක්ෂේත්‍රයේ මම ගොඩක් කල් වැඩ කරා. ඕස්ට්‍රේලියාවට ඇවිල්ලත් ඒ ක්ෂේත්‍රයේ මම ගොඩක් වැඩ කරා. ඒකෙදි දැකපු ලොකුම වෙනසක් තමයි මේ අදහස් වෛද්‍යවරුන්ගෙන්, හෙදියන්ගෙන් දෙමව්පියන්ට අදහස් ගලා යාමේ ඇති වෙන වෙනස. දැන් මම හිතනවා ලංකාවේ එක වෙනස් වෙලා ඇති. ඒක සතුටට කරුණක්. හැබැයි ඉතාමත් දැඩි වෙනසක් තිබ්බා ඕස්ට්‍රේලියාවේදී දෙමව්පියන්ට ලබා දෙන උපදෙස්. මේ උපදෙස් ඉතාමත් දීර්ඝ කාලයක් සමහරලාට පැය ගණන් දෙමව්පියන් එක්ක සාකච්ඡා කරනවා. සාකච්ඡා කරලා තමයි තීරණ වලට එළඹෙන්නේ. ලංකාවේ තියෙන කාර්යබහුලත්වයත් වෛද්‍යවරුන් සහ රෝගීන් අතර තියෙන සම්බන්ධතාවයේ දුරස්ත බවත් හින්දා මම හිතනවා මේක යම් තරමකට අඩු වෙලා තියෙනවා කියලා. මං හිතුවා මේ අඩුව පුරවන්න පුළුවන් වෙයි මේ වගේ පොතක් ලිව්වොත් කියන එක. අනිත් එක තමයි විශේෂයෙන් ලංකාවේදී ගොඩක් වෙලාවට මව්වරු තමයි මේ සායන්ට යන්නේ. ඉතින් අම්මා වෛද්‍යවරුන්ගෙන් හෝ හෙදියන්ගෙන් හෝ මිඩ් වයිෆ්ලගෙන් අහගෙන එන දෙයක් ඇයට තේරෙන විදිහට තමයි මහත්තයාට පැහැදිලි කරන්නේ. එතනදී තාත්තට ගොඩාක් වෙලාවට මේ ලැබෙන බබාගේ පියාට මේ ලැබෙන තොරතුරු හරිම අවමයි. විශේෂයෙන් දරුවා ලැබෙන්න අම්මා ප්‍රසූත කාමරයට ගියන් පස්සේ ඕස්ට්‍රේලියාව වගේ පියාට එතෙන් යන්න හම්බෙන්නේ. ඒක නිසා ඉතාමත් අතරණ වෙනවා පියා. පෑ ගානක් ඉන්නවා කිසිම විස්තරයක් නැතුව. මම මේ අඩුව පුරවන්න කියලා හිතාගෙන තමයි මේ ළමා රෝග විශේෂඥ උපදෙස් පොත ලීවේ දරු උපතකට සූදානම් වන මව්වරුන්ට සහ පියවරුන්ට කියලා. ඒ වගේම ඕටිසම් පොත ලියන්න හේතුවත් ඒ වගේම ඕටිසම් ගැන විශාල උනන්දුවක් ඇති වෙලා තියෙනවා. මොකද ඕටිසම් දරුවන් ඉතාමත් බහුල විදිහට දැන් රෝග විනිශ්චය වෙනවා. ඒ දරුවන් සමාජයේ හරියට ප්‍රතිකර්මකම මුලින් කරේ නැත්නම් ඉදිරියේදී සමාජයේ ලොකු අපහසුතාවයන්ට පත් වෙනවා. ඒ වගේම ඕටිසම් සම්බන්ධව තියෙනවා වැරදි දුර්මත. ගොඩක් අය මේ ඕටිසම් කියලා ලේබල් කරන්න කැමති නැහැ. ඒක නිසා මේ දරුවන් ඉදිරියේදී දැඩි ප්‍රශ්න වලට මුහුණ දෙනවා. මං හිතුවා ඒකට හොඳ ප්‍රවේශයක් තමයි සිංහලෙන් අපිට තේරෙන විදිහට සරලව මේ ඕටිසම් රෝගයේ රෝගී විශ්ලේෂණය කරන්නේ කොහොමද, ඒවට තියෙන ප්‍රතිකාරක මොනවද, මේ ළමයි ඉදිරියේදී ඇතිවන ප්‍රශ්න මොනවද කියලා අපේ සිංහල කියවන ජනතාවට ශ්‍රී ලාංකිකයන්ට ලබා දෙන්න කියලා.
ඔව්, දැන් ඔබේ ප්‍රථම කෘතිය වෙන්නේ දරු උපතකට සූදානම් වන ඔබට ළමා රෝග විශේෂඥ වෛද්‍ය උපදෙස් කෘතිය. ඔබ මූලික වශයෙන් මේ කෘතියෙන් අවධානය යොමු කරන ශේෂ්ත්‍ර පිළිබඳව අපි කතා බහ කළොත්.
ඔව්, මම මදුර මේකේ අවධානය යොමු කරලා තියෙනවා ශේෂ්ත්‍ර තුනකට. මම එහෙමයි පොත ලීවේ. පළවෙනි දේ තමයි මේ රෝහලට ගියාම අම්මට මොන වගේ අත්දැකීමක්ද විඳින්න සිද්ධ වෙන්නේ කියන එක. මේක රෝහලින් රෝහලට සුළු වෙනස්කම් තියෙන්න පුළුවන්. හැබැයි සාමාන්‍යයෙන් එකම විදිහකට තමයි මේ ක්‍රියාදාමයන් සිදු වෙන්නේ. විශේෂයෙන් ඉස්සරෝම දරුවෙක් හම්බෙන්නේ අම්ම කෙනෙකුට. අපි හිතමු පූර්ව ප්‍රසව සායනයන්ට ගියන් පස්සේ මිඩ්වයිෆ්ලා එහෙම නැත්නම් නර්ස්ලා මේ තොරතුරු යම් පමණකට ලබා දෙනවා. හැබැයි ඊට වඩා වැඩි විස්තර සහිතව මම මේ පොතේ විස්තර කරලා තියෙනවා මොනවද විඳින්න වෙන අත්දැකීම් මේ දරු ප්‍රසූතියේදී කියලා. ඒ වගේම තාත්තටත් මේක ඉතාමත් වැදගත් වෙනවා. මොකද තාත්තා පියා එහෙම නැත්නම් මේ මම වගේ සවන් පුරුෂයා මව රෝහලට ඇතුළත් කරන් පස්සේ ඊට පස්සේ මොනවද වෙන්නේ කියලා දන්නේ නැහැ. ඒක නිසා පියාටත් යම් ආකාරයක දැඩි මානසික පීඩනයක් ඇති වෙනවා. ඒක අඩු කරගන්න පුළුවන් වෙයි මේ පොත කියෙව්වෙන් පස්සේ කියලා මම හිතුවා. අනිත් එක තමයි දැන් මේ කාලේ ගොඩක් වෙලාවට අලුත උපන් දරුවන් උපදිනවා නොමේරු දරුවපත් විදිහට. නොමේරු දරුවපත් විදිහට ඉපදුනහම මේ දරුවන්ට විශේෂ සත්කාර ලබා දෙනවා දැඩි සත්කාර එකකොල්ල. මේ දරුවපත් සිදුනෙන් පස් උදාහරණයක් විදිහට ප්‍රතිජීවක ලබා දීම, ඔක්සිජන් ලබා දීම, ශ්වසන ප්‍රතිකාර ලබා දීම මේ දේවල් ගැන දැඩි වශයෙන් සාකච්ඡා වෙන්නවීමක් වෙනවද කියන එක අපේ ලංකාවේ රෝහල් තුළ පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ඒක නිසා මම හිතුවා ඒක ගැන සාකච්ඡා කරන්න මේ පොතෙන්. ඒක තමයි දෙවෙනි කාරණේ. තුන්වෙනි කාරණේ උනේ ඕනම දරුවෙක් අසාමාන්‍යතාවයකින් උපදින්න පුළුවන්. ඒවා ඉතාමත් සුළු අසාමාන්‍යතා වෙන්න පුළුවන්. උදාහරණයක් විදිහට උපන් ලපයක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් සුළු අතක පායක ආබාධයක් වෙන්න පුළුවන්. මේ වගේ දේවල් වලට මොනවද කළ යුත්තේ සහ මොනවද අපි බලාපොරොත්තු විය යුත්තේ කියන දේවල් ගැන අදහසක් දෙමාපියන් ලබා දෙන්න. මේ කාරණා තුන තමයි මම මේ දරුවපතක සූදානම් වන ළමාරෝග විශේෂඥ වෛද්‍යකුදෙස් කියන පොතේ බලාපොරොත්තු වෙලා තියෙන්නේ.
ඔව් වෛද්‍යතුමනි, දැන් මේ ශ්‍රී ලංකාවට වඩා ඔස්ට්‍රේලියාව තුල දරුවපතකට සූදානම් වීමේදී යම් කිසි වෙනසක් තිබෙනවද කියලා කෙනෙක් ප්‍රශ්නයක් ඇහුවොත් එහෙම ඒ ප්‍රශ්නට ඔබේ අත්දැකීම් ආශ්‍රයෙන් දෙන්න තියෙන මොන වගේ උත්තරයක්ද?
ඔව් මදුර, මම ඉස්සරව මතක් කියන්න ඕන ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය දර්ශක කියලා අපි භාවිත කරන්නේ ලෝක සෞඛ්‍ය සංවිධානයනොත් අලුත උපන් දරුවන්ගේ සිද්ධ ඇති සෞඛ්‍ය දර්ශක. ඒ කියන්නේ අලුත උපන් දරුවන් කී දෙනෙක් මිය යනවද, ඒ වගේ සෞඛ්‍ය දර්ශක වලින් තමයි ලෝකේ සෞඛ්‍ය තත්ත්වය බලන්නේ. මට ඉතාමත් ආඩම්බරයි ලංකාවේ තියෙන මේ සෞඛ්‍ය දර්ශක බටහිර රටවල සෞඛ්‍ය දර්ශක හා සම තත්ත්වයේ තියන්න පුළුවන් සෞඛ්‍ය දර්ශක. ඒක නිසා ලංකාවේ ඉන්න මව්වරුන් ඉතාමත් වාසනාවන්තයි, ඉතාමත් උසස් සෞඛ්‍ය සේවයක් ලංකාවේ ලැබෙනවා දරු ප්‍රසූතිය සම්බන්ධව. ඒක නිසා ඒ අතින් වැඩි වෙනසක් නැහැ ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර. නමුත් මං කලින් කිව්වා වගේ ඕස්ට්‍රේලියාවේ තියෙන රෝහල් වල තියෙන පහසුකම් සහ එකමාවක් වෙනුවෙන් වෛද්‍යවරු සහ හෙදියන් ගත කරන කාල සීමාව ඉතාමත් වැඩි ලංකාවට වැඩියි. ඒක අපිට ලංකාවට මේ බොසක් කියනවා නෙමෙයි, ලංකාවේ තියෙන ක්ලෝඩ් එක කියන වැඩ ප්‍රමාණයත් එක්ක ඒ වගේ සේවයක් සැලසන දෙකක් අපහසුවක් තියෙනවා. අනිත් එක තමයි ඕස්ට්‍රේලියාවේ අපි දරුවෙක් ගැන ඕනෑම තීරණයක් ගන්න අපි හිතමු හතකට කැනියුලාවක් දානවද, ප්‍රතිජීවක දෙනවද, නැත්නම් දරුවට ශෝෂණ ප්‍රතිකාර දෙනවද, මේ ඔක්කොම අපි දෙමව්පියන් එක්ක කතා කරලා මේකේ තියෙන වාසි, මේකේ තියෙන අවාසි, මේකෙන් සිදු වෙන්න පුළුවන් අනතුරු මේ ඔක්කොම කතා කරලා බලලා තමයි තීරණයකට එන්නේ. මේවා සමහරලාට දරුවාගේ ජීවිතේ තර්ජනයක් වෙන අවස්ථාවලදී අපි මේවා මොනවත් කතා කරන්නේ, අපි දරුවාගේ යහපත වෙනුවෙන් මේවා කරනවා ඕස්ට්‍රේලියාවේ හෝ ලංකාවේ. හැබැයි වෙලාවක් තියෙන වෙලාවට ඉතාමත් දැඩි ලෙස මේවා සාකච්ඡා කරලා තීරණයක් ගන්නවා. මෙන්න මේ දැඩි ලොකු වෙනස මං හිතුවා අපි ලංකාවට චුට්ටක් පැහැදිලි කරලා දෙන්න ඕන කියලා. ඒක තමයි මගේ වැදගත්ම අපේක්ෂාව වුණේ.
හොඳයි, දැන් ඔබේ දෙවෙනි ග්‍රන්ථය ගත්තොත් එහෙම ඔටිසම් කෘතිය. ඔටිසම් කෘතියේ අන්තර්ගතය අපි කෙටියෙන් පැහැදිලි කරගමු.
ඔව් මදුර, දැන් ඔටිසම් රෝගය ගත්තොත් ඇත්තටම මේ ඔටිසම් රෝගය අපි මම වෛද්‍ය ශිෂ්‍යෙක් කාලේ අපිට ඔටිසම් ගැන වැඩි දැනුමක් තිබ්බේ නැහැ. මොකද ඔටිසම් රෝගය තරම් සුලභව රෝග විනිශ්චයක් වුණේ නැහැ. දැන් ඕටිසම් රෝගී ඉතාමත් සුලභව ලංකාවේ රෝග විනිශ්චය වෙනවා. ඕටිසම් දරුවන් දකිනවා. ඒ දරුවන්ට තියෙන සේවා සැපයීම ප්‍රතිකර්ම සැපයීමේ අඩුවක් තියෙනවා. ඒ වගේම ඊටත් වඩා වැඩියෙන් මේ ඕටිසම් සම්බන්ධව තියෙන උපදෙස් හරිම අඩුයි සිංහල භාෂාවෙන්. මං හිතන්නේ නැතිම තරම් මං එක පොතක් හෝ තව දෙකක් ඇති නැත්තම් හරිම අඩුයි මේ ඕටිසම් සම්බන්ධව දැනුම. ඒක නිසා මම මේ පොත ලීවා මෙන්න මේ කරුණු ඔස්සේ. මුලදී කොහොමද ඕටිසම් දරුවෙක්ගේ රෝග ලක්ෂණ හඳුනාගන්නේ? අපි ඕටිසම් ලක්ෂණ හඳුනාගත්තොත් මොන වගේ උදව්වක්ද ප්‍රතිකර්මයක් දරුවාට දිය හැක්කේ? ඒ වගේම පාසල් කාලයේදී ඕටිසම් දරුවන්ගේ මොන වගේ ප්‍රශ්නද දැනගින්නේ? ඒ වගේම පස්සේ තරුණ අවදියේදී මොන වගේ දේවල් දෙන්නේ ඒවට ගත හැකි අමාර්ගය. මේ ප්‍රශ්න ගොඩාක් තියෙනවා එක පොතකින් සාකච්ඡා කරන්න බැරි තරම්. හැබැයි මම ඉතා සරලව මට පුළුවන් විදිහට මේක මගේ පළවෙනි පොත් දෙක පුළුවන් විදිහට මම මේක සිංහලෙන් ශ්‍රී ලාංකික ජනතාවට දෙන්න ගත්ත උත්සාහයක් මේක.
අපි කතා බහ කරමින් පසු වන්නේ ඔස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයේ මිල්ඩූරා කලාපයේ ළමා රෝග විශේෂඥ වෛද්‍යවරයෙකු ලෙස කටයුතු කරන ජනක තෙන්නකෝන් මහතා සමග ඔහුගේ අලුත්ම කෘති දෙක වන දරු උපතකට සූදානම් වන ඔබට ළමා රෝග විශේෂඥ වෛද්‍ය උපදෙස් සහ ඔටිසම් යන කෘති දෙක පිළිබඳව මේ කෘති දෙකම සිංහලෙන් පළ කරලා තියෙන්නේ. දැන් මේ ග්‍රන්ථ දෙක නිමා කරන්නට මොන වගේ වෙහෙසක්ද ඔබතුමා ගත්තේ සහ අපි සඳහන් කරමු කවුරු කවුරුද උදව් කරේ කියලා?
තමත් දැඩි වෙහෙසක් ගත්ත පහුගිය අවුරුද්දෙම ගියා මට මේ පොත් දෙක ලියන්න. ගොඩක්ම වෙහෙස වුණේ මේ ඔටිසම් වල තියෙන ඉංග්‍රීසියෙන් කියන වචන සිංහලට පරිවර්තනය කරගැනීමේදී. ඒක මට ඉතාම දැඩි අපහසුතාවයක් වුණා. ඒ වගේම නියනෙට්‍රජි එහෙම නැත්නම් අලුතුපන් දරුවන්ගෙත් තියෙන වචන සමහර ඒවා පාරිභාෂික වචන වල නැහැ. සමහර වචන තියෙනවා. ඒ වචන තියෙන එක අපිට ඇත්තටම පාවිච්චි කරන්න කියන්නේ හරි අපහසුතාවයක් දැනෙනවා ජනමාහරිදී. ඒක නිසා මම ඒවට වචන හොයාගන්න මම සෑහෙන මහන්සි වුණා. මේකෙදි මට ගොඩක් ඉතින් මගේ බිරිඳ ආනෝම දරුවන් තොන්දෙනා උදව් කරා. මොකද ඔවුන් සමග ගත කළ යුතු කාලයෙන් තමයි මම මේක ලීවේ. විශේෂයෙන් කියන්න ඕන මේ පොත ලියලා සිංහල හරි වැරදි බලලා පොත සම්පූර්ණයෙන් ආපහු ලියන තත්ත්වයකට ගෙනාවේ මගේ නංගී චන්දිමා හිමාලි තෙල්නකෝන් අධ්‍යාපන ශිෂ්‍ය නිලධාරිණිය සහ මල්ලි රොෂාන් ජයකොලි සහ මල්ලි නිරන්‍ය තෙල්නකෝන් කියන මල්ලා දෙන්න තමයි පොත මුද්‍රණ කර කටයුතු ඒ වගේම බෙදාහැරීම් කටයුතු ඔක්කොම කරේ. ඒ මල්ලා දෙන්නම වෛද්‍යවරුන් ලංකාවෙන්න ඒ දෙන්නගේ සහාය මට සෑහෙන ලැබුණා. ඒ වගේම මගේ පියාගේ කරුණාකර බණ්ඩා මගේ විදුහල්පති ඊට විදුහල්පති කෙනෙක් පියාත් මේක සිංහල හදන්න සෑහෙන මහන්සියක් ගත්තා.
අපි කැමති දැනගන්න ඔබතුමාගේ වෛද්‍ය ජීවිතය ආරම්භ වුණේ කොහොමද සහ මේ දක්වා ඔබේ වෛද්‍ය ජීවිතය ගලාගෙන ආපු ආකාරය පිළිබඳවත්.
මම 1994-95 අවුරුදුවල තමයි සරසවියෙන් පිට වුණේ. ඒ පිට වුණ දායිනම් මම වැඩිපුරම ළමා රෝග අංශය තමයි වැඩ කරේ. ලංකාවේදී වැඩිම කාලයක් අවුරුදු 6ක් 7ක් විතර මම නියනෙට්ලොජි එහෙම නැත්නම් නවජ දරුවන්ගේ සත්කාර වෙනුවෙන් වැඩ කරා. ඊට පස්සේ ඔස්ට්‍රේලියාවට ඇවිල්ලත් ඒ අංශේ මම අවුරුදු කීපයක්ම වැඩ කරා. හැබැයි ඔස්ට්‍රේලියාවට ආපහුම වැඩියෙන්ම වැඩ කරන්න උනා මේ ඕටිසම් රෝගී දරුවන් ගැන. මම ලංකාවෙන් එනකොට මට ඕටිසම් ගැන තිබ්බ දැනුම ඉතාමත් අල්පයි. හැබැයි මම මෙහෙ ඇවිල්ලා සම්මන්ත්‍රණ වලට සහභාගි වෙලා ඒක එක වර්ක්ෂොප් වලට සහභාගි වෙලා ඒ දැනුම දිනු කරගත්තා. මොකද ඒක තාමත් වැඩගත් වෙන ඕස්ට්‍රේලියාවේ ළමා රෝග විශේෂඥයෙක් විදිහට වැඩ කරනකොට මං හිතුවා ඒක මට බෙදා ගන්න පුළුවන් වෙයි ලාංකික ජනතාවත් එක්ක.
මේ කෘති දෙකම ප්‍රකාශයට පත් කළා බෙදා හැරීම් සිදු කරනවා මේ වෙන විට ලංකාවේ. නමුත් මේ කෘති දෙක ඔස්ට්‍රේලියාවේ සිටින ශ්‍රී ලාංකිකයන්ට ලබා ගැනීමට පහසුකම් මේ වෙන විට සලසා තිබෙනවද?
ඔව් මදුර, මම මේ පොත ඔබ කිව්ව වගේම ප්‍රකාශයට පත් කළේ ලංකාවේ. මම්මයි ප්‍රකාශ කරේ, මම සමත් මල්ලා දෙන්නත් කියලා. මේක ප්‍රධාන පෙළේ පොත් හලවල් වලින් ගන්න පුළුවන් ලංකාවේ. තම අසල මුදලකට විකුණන්නේ. හැබැයි මේකෙන් එන ආදායම මම එක සතයක්වත් මගේ පුද්ගලික පරිහරණයට ගන්නෑ. මම ඒ සල්ලි ඔක්කොම ලංකාවේ ජීවත් වෙන විශේෂ අවශ්‍යතා තියෙන දරුවන් වෙනුවෙන් වැය කරන්නයි බලාපොරොත්තු වෙන්නේ. පොත අත්‍යවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් යහළුවෙකුට හරි ඥාතියෙකුට හරි කියලා ලංකාවේ ප්‍රධාන පෙළේ පොත් ශාප්පුවකින් ගෙන්න ගන්න පුළුවන්. එහෙම නැත්නම් මම ඉදිරියේදී මේක ඔන්ලයින් පොත් ඇප් කියලා එකක් තියෙනවා, ඒකටත් දාන්න බලාපොරොත්තු වෙනවා. සහ ඔස්ට්‍රේලියාවේ
අපි කතා බහ කරමින් පසු ඒ ඔස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයේ මිල්ඩූරා කලාපයේ ළමා රෝග විශේෂඥ වෛද්‍යවරයෙකු ලෙස කටයුතු කරන ජනක තෙන්නකෝන් මහතා පළ කළ අලුත්ම වෛද්‍ය කෘති දෙක පිළිබඳව දරු උපතකට සූදානම් වන ඔබට ළමා රෝග විශේෂඥ වෛද්‍ය උපදෙස් සහ ඔටිසම් යන මාතෘකාවලින් මේ කෘති දෙක පළ වී තිබෙනවා. අපි බොහොමත්ම ස්තුතිවන්ත වෙන ඔබතුමාට මේ සම්බන්ධයෙන් අපිත් සමග අදහස් බෙදා හදාගත්තාට සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා.
සුබ දවසක් ඔබටත් සිංහල සේවයටත් මගේ ස්තුතිය පුද කරනවා. මට මේ මගේ පොත් දෙක ගැන අදහස් ප්‍රකාශ කරන්න අවස්ථාව ලබා දෙන්න ස්තුතියි.